අපේ ධම්මිගුරුතුමිය සඳහන් කළා දැන් පුතාලට අවබෝධ වෙන්න ඇති බැද්දේගම නවකතාවේ ප්‍රධාන චරිතය. ඒ තමයි සිලිඳු. සිලිඳුගේ පවුල වටා තමයි මේ ඛේදවාචකයේ දිගහැරෙන්නේ. එතකොට මේ කතාවේ දුෂ්ටයෙක් ඉන්නවා. ඒ දුෂ්ටයා තමයි එතකොට ගමේ ආරච්චි. ලෙනාඩ් වුල්ෆ් මහත්තයා දිසාපතිවරයෙක් වෙලා මේ ප්‍රදේශවල රාජකාරි කරමින් ඉන්නකොට ඒ ගැමි පරිසරය තුළ ඔහු දැක්ක ඒ මිනිස්සුන්ගේ අභ්‍යන්තරය මෙතුමා බොහොම අපූරුවට දකිනවා. මෙන්න මේක තමයි ජීවිතයේ තත්වාකාරයෙන් දකිනවා කියලා කියන්නේ. ඔහුට ඒක කරන්න පුළුවන් වුණේ අපිට හිතෙනවා ඔහු නියම ඉංග්‍රීසි මහත්මයෙක් කියන කාරණාව. විශේෂයෙන්ම ඉංග්‍රීසීන් කියන කොටස අලුත් යමක් හොයලා බලන්න දැනුම් පිපාසයෙන් හිටපු කොටසක්. ඒ නිසාම තමයි මෙතුමගේ මේ බැද්දේගම නවකතාව පිළිබඳව එවකට එංගලන්තේ පුවත්පත්වල පවා අතිශයින් අගය කරපු කතාවක් බවට පත් වුණා. ඉතින් වොල්ෆ් මහත්තයා ඔය හම්බන්තොට ප්‍රදේශයේ ජීවත් වෙමින් ඒ ගැමියන්ගේ සිතුම් පැතුම් චර්යා අධ්‍යයනය කරමින් ඒ අහිංසක දුප්පත් අසරණ ගැමියන්ගේ දුක්ඛිත බව රජයේ නිලධාරීන්ගේ කූටෝපක්‍රම වලට අහුවෙලා ඒ ජීවිත විනාශ වෙන හැටි මෙතුමා බොහොම අපූර්වවට නිරූපණය කරනවා. හිතුවක්කාර දරදඬු පාලකයන්ගේ අල්ලසින් දූෂණයෙන් දුප්පතාගේ මොළකමින් ජීවත් වෙච්ච ගම් දෙටුවන්ගේ ඒ කුරිරු චරිතවල ස්වභාවයත් මේ නවකතාව හරහා අපිට ඉදිරිපත් කරනවා. ඉතින් අපි හැමදාම හිතාගෙන ඉන්නේ ඔබ දන්නවා නවකතාවක චිත්‍රපටයක අවසාන අවස්ථාව තමයි කතා නායක නායිකාව එකතු වෙලා ප්‍රේක්ෂකයා පාඨකයා අපූර්ව ආස්වාදයක් වින්දනය කරනවා කතාව අවසන් වෙනකොට. චිත්‍රපට ශාලාවෙන් කවුරුවත් සූදානම් නැ අඬ අඬා යන්න. හැමෝම සූදානම් වෙන්නේ හිනා වෙලා ශාලාවෙන් එළියට යන්න. හැබැයි බැද්දේගම නවකතාවේ ස්වභාවය තමයි බැද්දේගම චිත්‍රපටිය බලලා ඒ කවුරුවත් හිනා වෙවි ගියේ නෑ. ඒ කියන්නේ පුතේ මේ කතාවේ වීරයා ජයගන්නේ නෑ. මේ කතාවේ වීරයා ජයගන්නේ නෑ. සත්‍ය ඉස්මතු වෙන්නෙත් නෑ. යුක්තිය ඉටු වෙන්නෙත් නෑ. බැද්දේගම නවකතාවේ මේක තමයි තත්ත්ව ස්වභාවය. මේක තමයි සමාජයේ පවතින ඇත්ත. වීරයා ජයගන්නේ නැ, සත්‍ය ඉස්මතු වෙන්නේ නැ, යුක්ති ඉටු වෙන්නේ නැ. සත්‍යවාදියා යට යනවා. එවකට පැවතිච්ච බ්‍රිතාන්‍ය ආණ්ඩුවෙන්වත් මේ ගැමියන්ට පිහිටක් වෙන්නේ නැ. එතකොට නවකතාව අවසන් වෙන්නේ ශෝකාන්තයක් නිරූපණය කරමින්. ඉතින් මහාචාර්ය සරච්චන්ද්‍රයන් මේ නවකතාව සම්බන්ධයෙන් එතුමගේ විචාර ඉදිරිපත් කරනවා. ඈත ගම්බද පෙදෙසක වෙසෙන අර්ධ ශිෂ්ට ජනයාගේ දුරවබෝධ චිත්ත චෛතසිකයන් ඉංග්‍රීසි කාරයෙක් විනිවිද දුටු හැටි මේ නවකතාව අපිට පෙන්වනවා. සිලිඳුගේ චරිතය සාහිත්‍ය චිත්‍ර ශාලාවේ ඇඳලා තියෙන අමරණීය බිතු සිතුවමක් බවට පත්වෙනවා. ඔයාලගේ කොටසේ නවවෙනි පරිච්ඡේදයේ තුල සිලිඳු සාකච්ඡා වෙන්නේ නැහැ. නමුත් ළමයින්ට මතක තියෙන චරිතය තමයි සිලිඳු. නවකතාකාරයෙකුට පුළුවන් වෙන්න ඕනේ චරිත සජීවීව නිරූපණය කරන්න. චරිත සජීවීව නිරූපණය කරන රූකඩ චරිත නොවි චරිතයේ සැබෑ ස්වභාවය මතු කරන චරිත නවකතාවකින් එළියට එන්න ඕනේ. ඒ නිසාම තමයි වෙස්සන්තර ජාතකයේ ජූජක බමුණ, ගුත්තිලේ මෝසිල, ජාතක පොතේ දේවදත්ත ඔබට අදටත් මතක තියෙන. ඉතින් අපි මේ බැද්දේගම නවකතාවේ නවවෙනි පරිච්ඡේදයේ ආශ්‍රයෙන් අපිට විභාගයට ලැබෙන ප්‍රශ්න කීපයක් සාකච්ඡා කරන්න තමයි පුතේ අපි ඊළඟට සූදානම් වෙන්නේ. ඉතින් මම ධම්මිගුරුතුමියට මතක් කරනවා මේකේ චරිත නිරූපණයේදී අපිට මොන චරිත ගැනද අපේ ගුරුතුමිය අපි අවධානය යොමු කරන්න ඕනේ.
ඔව් මාලන් ගුරුතුමා, දැන් අපිට නිරූපණයක් විදිහට මුණ ගැහෙන්නේ නම් පුංචි මෙනිකා විතරයි. ඒ වුණත් මේ කතාව ඇතුලේ චරිත පිළිබඳව කියවෙන ඇතැම් අවස්ථා තියෙනවා. දැන් පරිච්ඡේද 10ක් තියෙනවනේ. පරිච්ඡේද 10 පුරාම කියවෙන දේවල් මේ නවීන පරිච්ඡේදයේ හකුලවල දීලා තියෙනවා කියන එකත් අපිට බොහොම පැහැදිලි. ඒ නිසා මම හිතන අපේ දරුවන්ට වැඩි අවාසියක් වෙන්නේ නැහැ මේ කතාව තේරුම් ගන්න. නේද? ඔව්. අත් බලමු පුංචි මෙනිකාගේ චරිතය කොහොමද මේක නිරූපණය කරලා තියෙන්නේ කියලා. දැන් පුංචි මෙනිකා ගැන මේ ගමේ ඉන්න මිනිස්සු දැන් චරිත නිරූපණයකදී යොදා ගන්න උපක්‍රම කීපයක් තියෙනවා දරුවනේ. එක උපක්‍රමයක් තමයි ඒ චරිතයේ හැසිරෙන ආකාරය තුලින් පාඨකයාට ඒ චරිතයේ මොනෝගීද කියන අඳුනා ගන්න අවස්ථාව ලබා දීම. ඊළඟ එක තමා ඒ චරිතය පිළිබඳ වෙනත් අය කියන කතා ඒ කතාව තුළ ඇතුළත් කිරීම. ඊළඟ අවස්ථාව තමා කතුවරයාම චරිත පිළිබඳව කරන විවරණයන් අපිට හම්බ වෙනවා. ඒවා බොහෝ දිගටම තිබුණොත් නම් ඒ කතාව අසාර්ථකයි. හැබැයි උපක්‍රම තුනම මගින් අපිට චරිත නිරූපණය අරගෙන ඉන්න පුළුවන් නවකතාවක හෝ කෙටි කතාවක. කෙටි කතාවකත් නවකතාවකත් අනිවාර්ය ලක්ෂණේ වලින් එකක් තමා මේ කියන චරිත නිරූපණය. අපි බලමු මේකේ දැන් කෙටි කතාවක නම් ඉස්මතු වෙන්නේ එක් ප්‍රබල චරිතයක්නේ. හැබැයි නවකතාවකේ වගේ චරිත කීපයක් ඉදිරියට එනවා. ඒ චරිත කීපෙන් අපිට මෙතෙන්දි හම්බ වෙනවා සිලිඳුගේ චරිතය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්, බබුන්ගේ චරිතය පිළිබඳ අදහසක් ගන්න පුළුවන්. පුංචි මෙනිකා තමයි වඩා හොඳින්ම ඉස්මතු වෙලා තියෙන්නේ. කර්ලිනා හාමි ගැනත් අපිට අදහසක් ගන්න පුළුවන්. අපි බලමු මේ කර්ලිනා හාමිගේ චරිතය ගැන මේක සඳහන් කරනවා. කර්ලිනා හාමි කියන්නේ සිලිඳුගේ සහෝදරියක්. එතකොට ඒ වැන්දබුවක් තමන්ගේ ස්වාමියා මැරිලා තමන් තනියම හිටපු තැනැත්තියක් තමා කර්ලිනා හාමි කියන්නේ. අර මව අහිමි වුණාට පස්සේ ඒ දරුව දෙන්න හදා වඩා ගන්න එක්කරගෙන එනවා ගෙදර සිලිඳු තමන්ගේ මේ නැගණිය. එතකොට ඇය මේ කතාවේ හැටියට මේ අකුරු නූගත් තැනැත්තියක් වුණත් බොහොම ආදරණීය තැනැත්තියක් බව පේනවා මේ දරුවන් දෙන්න ඉතා හොඳින් මේ හදා වඩා ගැනීම බලා කියා ගැනීම නිසා. ඇය පිළිබඳව මේ චරිත මේ කතාවේ කියවෙනවා. ඇය කොච්චර වියපත් වෙලා හිටියද කියනවා නම් අවුරුදු 50 වෙනකොට ඇය අවුරුදු 90කට කිට්ටු ගැහණියක බවට පත් වෙලා හිටියා කියලා. එතකොට ඒ ඇතුළෙත් තියෙනවා ඇය පිළිබඳ චරිත නිරූපණයක්. ඔබ කියවල බලන්න ඇය පිළිබඳ මේ දෙන වර්ණනාව අපේ මනසේ හොඳ චිත්‍ර රූපයක් මවනවා.
මට මත මේ අපි ධම්මිකාපුත්තු මට ඔතනින් පොඩි උදාහරණයක් මතක් වෙනවා. මේ කර්ලිනා හාමි දරුව දෙන්න බොහොම ආදරෙන් හදා වඩා ගන්නවනේ. ඒකටත් මේ ගමේ ගෑනු ඊර්ෂ්‍යයි. එක වෙලාවක කියනවා ඔකේ අංගෝහාමි කියලා චරිතයක් තියෙනවනේ. අර පිස්සා වැද්දා කටවහකාරයා අනුගේ ළමයි වඳ කරන කුණු බොකු බඩවැල් කන ගැත්තර අම්මන්ඩි ඵලයන් ඇස්වහකාර ළඟට ඵලයන් පර බැල්ලි මේ ගම්මු කර්ලිනා හාමිට චෝදනා කරන හැටි. ඉතින් මං මේ සියලු අපහාස නින්දා විඳගෙන ඈ පුංචි මැණිකයි හිනිහාමිවයි හදන.
ඔව්. ඒ හදන එක ඇතුලේ සාමාන්‍යයෙන් ගම්වල ඉන්න කාන්තාවන්ට වඩා පිරිසිදුව දරුව දෙන හැදුවා කියලාත් කියනවා. මේ ගමේ ඉන්න ගෑනු දරුවන්ට කෑම බීමට මේ මස් මාළු జాතියෙම ලැබෙන්නේ නැහැ. නමුත් මේ දඩයක්කාරයෙකු වුණු නිසාම තමන්ගේ තාත්තා මේ කැලේදී මරා ගන්න සතුන් ගෙදර ගෙනල්ලා රහට උයලා දෙනවා මේ කර්ලිනා හාමි. ඒ නිසා ඔවුන් මේ ගමේ ඉන්න අනිත් ගෑනු දරුවන්ට වඩා පුෂ්ටිමත් භාවයෙන් වැඩි, ප්‍රියමනාප භාවයෙන් වැඩි. ඇයි පිරිසිදුත් හොඳයිනේ පිරිසිදුකමත්. ඒ නිසා තමයි අර බබුන්ගේ සිත් ගන්නේ අනිත් ගැහැණුන්ට වඩා මෙන්න මේ කියන පුංචි මැණිකා කෙරෙහි. එතකොට මේ
කියන අපේ කර්ලිනා හාමිගේ
මේ පුංචි මැණිකා කෙරෙහි අපි ඒක තමයි කර්ලිනා හාමිගෙන් කතා කරමින් යන්නේ අපි. එතකොට මේ කර්ලිනා හාමි කියන චරිතය කොච්චර කැපවීමකින් මේ දරුව බලා ගත්තද කියන එක අපිට පැහැදිලි වුණා විතරක් නෙමෙයි. ඇයි මේ ඇගේ අවසාන කාලේ මේක කියවෙනවා. අවසාන කාලේදී ඇයි වැඩි කතා කරලා නැහැ. ඇයි කතා කරන ගැහැණියක් නෙවෙයි. සියලු දෙනාම අහිමි වුණාට පස්සේ මේ කාලේ මේ නවීන පරිච්ඡේද වෙනකොට තමන්ගේ එකම නැගණිය නැහැ, තමන්ගේ පියා නැහැ. එතකොට තමන්ගේ ස්වාමි පුරුෂයා සිරගත වෙලා මේ ඔක්කොම වෙලා මේ එකම ගෙදර ඉන්නේ දෙන්නෙක් විතරයි. කල්ලිනා හාමි සහ පුංචි මැණිකා විතරයි. එතකොට මේ කල්ලිනා හාමි කතා කරන්නේ නැහැ මේ වෙනකොට. ඒ කතා නොකරන්නේ ඇයි එහෙම උනේ කියන එක අපිට හිතා ගන්න පුළුවන්. මොකද ඇයට මේ එකවර එක දිගට ආපු මේ අතෝරයන් ටිකට ඇයට මුණ දී ගන්න බැරි වෙලා තියෙනවා. ඊළඟ අපි බලමු මේ පුංචි මැණිකා දිහා. ඒත් පුංචි මැණිකා ගැන මේ කතා වෙන්නෙම දරුවනේ ඇය අහිංසක චරිතයක් විදියට. නේ මේ මේ කොටස අපිට ඔන්න බලන්න. ඇය මේ ජීවිතේ උත්සාහ කරපු ආකාරය, ඇයගේ නොකඩ බලාපොරොත්තුවත් එක්ක ඇය බබුන් එනකම් බලාගෙන හිටපු ස්වාමි භක්තියෙන් යුතු තැනැත්තියක් ඇය. නේ ඒ ස්වාමි භක්තිය නිසා තමයි ඇය අරතරම් දුෂ්කරතා මේ ගෙවාගෙන අද වගේ වාහන නැහැ, අර වනාන්තරය මැදින් දවස් කීපයකට ගැලපෙන්න රොටියකුත් හදාගෙන ඇට වර්ග ටිකකුත් අරගෙන පමණයි ඇය යන්නේ. ඒ අනාතරවාරදී අපි දන්නවා කාන්තාවකට ඒ කවද වුණත් බොහොම අමාරුයි තනියම ගමනක් යන්න. ලුණු වගේ දේවල් පටවගෙන යන කරත්තවල කරත්තකාරයන් ගැන ඇය අහලා තිබුණා, හරි භයානක මිනිස්සු කියලා. ඇයි බියෙන් හැකිලිමින් හිවල් දෙනක් වගේ ගියා කියන තුර ඇයි බොහොම අහිංසක විදියට යන්නේ. විතරක් නෙමේ ඇය නිවසකට ගිහිල්ලා නවාතැන් ඉල්ලුවේවත් නැහැ. ඇයි මොකද කරන්නේ? නිදාගන්නේ මේ වන ලැහැබකට ගිහිල්ලා. එතකොට ඇගේ චරිතයේ ඒ අර මේ බියෙන් පසුවන බව, ඇගේ අහිංසක බව, ඒ තමයි මේ අභියෝගවලට මූණ දීමේ හැකියාවක් තියෙන කෙනෙක්. ඒ කොහොමද? දැන් මතකද මේ කියනවා මෙන්න මෙහෙම, අනුමාන වෙදරාලා කියනවා වෙදරාලාගෙන් අහපුවහම තමන්ගේ ස්වාමි පුරුෂයාට මොකද වුණේ කියලා. අනුමානයක් නෙමෙයි, මිනිහා මැරෙන්න ඇති කියලා කියනවා. දැන් වෙන කාන්තාවක් නම් මේ මොහොතේම තමයි වැළපෙන්න පටන් ගන්නෙ. හැබැයි ඇයි වැළපෙන්නේ නැහැ? කතුවරයා කියනවා පුංචි මෙනිකාගේ හද දෙදුරුම් කෑවේය. දෙදුරුම් කෑවට ඇයි වැළපුණේ ඇඬුවේ නැහැ, නොසෙලී හිටියා. විදරාලගේ මූණට තමන්ගේ ලොකු ඇස් දෙක යොමු කරගෙන නොසෙල්වී සිටියා. ඊළඟට කොහොම හරි ඇය හොයාගෙන යනවා බන්ධනාගාරේ තියෙන තැන. හොයාගෙන ගිහිල්ලා එහෙදි හිරපල්ල කියනවා මේ තමන්ගේ ස්වාමි පුරුෂයා මිය ගිය බව. ඒ අහන ඇය මොකද කරන්නේ? දැන් හිරපල්ල බලාපොරොත්තු වෙන්නේ විලාප ගහලා කෑ ගහන ගැහැණියක්. ඇය කෑ ගහන්නේ නැහැ. පුංචි මිනිකා නිශ්ශබ්ද වෙතනින් ගොස් නැවතත් බිත්ති අද්දර ඇන තියාගත්තා. නේද? කොහොමද ඊට පස්සේ කියන්නේ? එයා මැරිලා සීයේ මං යනවා. දැක්කද? ඔන්න එතකොට ඇගේ ඒ ඉවසීමේ ශක්තියත් එක පැත්තකින් තියෙනවා. ඇයට ඉවස ගන්න පුළුවන්කම ලැබෙනවා තමන්ගේ ස්වාමි පුරුෂයා එනතුරු තමන් මේ අභියෝග සියල්ල දරාගත යුතුයි කියලා. මොකද මේ වෙනකොට ඇයට මේ ආහාර පානත් නැහැ. එතකොට ඇගේ අදිෂ්ඨානශීලී බව කියවෙනවා ඇය නිශ්ශබ්දව විදරාල මේ ළඟින් හිමින් හිමින් බැහැල ගීපු අවස්ථාව. ඊළඟට මෙයා හිතා ගන්නවා දැන් අර පුංචිරාල කිව්වට පස්සේ, වෙදරාල කිව්වට පස්සේ ඔබ ඔයා බන්ධනාගාරයට යන්න කියලා, යනවාමයි කියලා අදිෂ්ඨානය. ඊළඟට ඇගේ අදිෂ්ඨානශීලී බව පෙන්නුම් කරන තවත් අවස්ථාවක් තමයි සීයට කියනවා මට බොහොම මහන්සී සීයේ, මම බොහොම කරදර විඳගෙන ආවේ එයා හොයන්න. ඇගේ අදිෂ්ඨානශීලී බව. ඒ තිරගෙදරින් අහන්න ඕන ඉස්සර වෙලා මගේ මිනිහා ගැන. බලන්නකෝ ඇගේ අදිෂ්ඨානශීලී බව. ඊළඟට මේ ස්වාමි භක්තිය පියසෙනෙහසයි ඉතා හොඳින් කැපිලා පේනවා ඇගේ. බබුන් සිරගෙට නීමු වුණාට පස්සේ, පියා නැති වුණාට පස්සේ පියාගේ ඉරණම ගැන ඇගේ හිතේ බිය දුක් දුම්නස් තිබුණා. හැබැයි ඊට වඩා වැඩි දියුණුනේ තමගේ ස්වාමියා නැවතෙයි කියන නොකඩ බලාපොරොත්තුව. නේ? එතකොට ඇය හැමදාම හැන්දෑවට අර පාර දිගේ යනවා එයි කියලා බලාගෙන. නේ? ඕ ඒ විතරක් නෙමේ, හිරපල් අහනකොට නම මොකද්ද තමගේ ස්වාමි පුරුෂයාගේ කියලා, කොහොමද මං එයාගේ නම කියන්නේ අයියා කියලා අහන විදියෙන් අපට තේරෙනවා අඩුම තරමින් තමගේ ස්වාමි පුරුෂයාගේ නමවත් කියන්න ඒ ගෞරවය නිසා අකමැති කෙනෙක් වුණා ඇය කියලා. ඊළඟට මේ සිලිඳුගේ චරිතයත් අපූරු චරිතයක්. පුංචි කාලේ තමන්ගේ දරුවන්ට මේ කතන්දර කියලා දීලා ඔවුන් තමන්ගේ මේ බසට නම්ම ගන්න, කීකරු කරගන්න ඔහුට පුළුවන් වෙලා තිබිලා තියෙනවා. ඒ නිසා තමයි මේක කියන්නේ සිලිඳුගේ අනට කීකරුව පුළුවන් උපක්‍රමයකින් ඔවුන් ආපසු එනතුරු කල්ලිනා හාමි සමග ගෙදර බලා සිටිනවා විනා පුංචි මෙනිකා විසින් කළ හැකි අන් කිසිවක් නොවිය කියලා ඔබට නියමිත කොටසේ තියෙනවා. එතකොට සිලිඳු දරුවන්ට වගේම දරුවන් සිලිඳුට ආදරය කර බවත් ඒකින් කියවෙනවා. ඔවුන් කීකරුව සිටි බවත් කියවෙනවා. ඊළඟට දරුවන්ට පරිසරයත් ඔවුන් හඳුන්ලා දුන්නා. දඩේම යනකොට සමහර දවස්වල එක් කරගෙන ගියා. ඒ විතරක් නෙමේ, ඔය මෙහේන්වල රාත්‍රී ගත කරන්න පැල් රකින්න මේ ගැහණු දරුවන් දෙදෙනා පුරුදු කරලා තියෙනවා. ඒ කියන්නේ පරිසරයට පුරුදු කිරීම කරලා තියෙනවා මේ පියා විසින්. ඔබට නිමිති කොටසී තියෙනවා කුඩා කල සිලිඳු කී වනේ මං මුලා වූ දඩයක්කාරයන්ගේ කතා ඇයට සිහිවිය. ඒකින් කියවෙන්නේ ඒ තාත්තා මේ දරුවන්ට කතන්දර කියා දීපු බව. ඊළඟට මේ ඒ තාත්තා දරුවන්ට ආදරය කළත් කොටියෙක් වගේ නපුරු රළු මිනිහෙකු බව මේ කතාව ඇතුලින් අපට කියවෙනවා. මොකද මිනිස්සු කියනවා පිස්සු වැද්දා කොටියකයි කියන්ට පුරුදු වී සිටි ගම්මුන් පුංචි මෙනිකා ගැන කීවේ කොටියාගේ පැටියා මුයික් වෙලාය කියා කියන කියමනින් අපට ඒක පැහැදිලි වෙනවා. හැබැයි සමාජය ගැන අනවබෝධය සහිත පුද්ගලික බව අපට පේනවා, අදූරදර්ශී කෙනෙකු බව පේනවා මේ කතාවේ. ඔහු මේ කල්පනා කරන ආකාරයේ මේ විදිත්‍යලා ඝාතනය කරාට පස්සේ අර දෙන්නව හැම ප්‍රශ්නයක්ම ඉවරයි කියලා ඌ හිතුවා. හැබැයි හැම ප්‍රශ්නයක්ම ඉවර වුණේ නැහැ. අපි දැක්කා ප්‍රශ්න පටන් ගත්තේ එදා ඉඳලා. සිලිඳු කීවාක් මෙන් බබුන්ගේ පැමිණීමෙන් පසු සීලුම කරදර ඉවර වී ඔක්කොම හොඳ වෙයි යන බලාපොරොත්තුව ඇතුව තමා ඇයත් හිටියේ. කවුද අපේ පුංචි මැනිකා? ඒත් එහෙම වුණේ නැහැ. සම්පූර්ණයෙන් මේ ගමම විනාශ වෙලා ගියා. අපිට අවස්ථාවක් තියෙනවද
අවස්ථාවක්? එතකොට ඔතනදී අපේ මැඩම් දැන් කිව්වා දැන් සිලිඳුගේ චරිතය අපිට දකින්න පුළුවන් වෙන්නේ බැද්දේගම නවකතාව තුළ සිලිඳුගේ චරිතයෙන් නෙමෙයි, සිලිඳු සම්බන්ධයෙන් පුංචි මැනිකාගේ හිතේ තියෙන අදහස් හරහා, ඈ ඉදිරිපත් කරන කරුණු හරහා තමයි අපිට සිලිඳුගේ චරිතය අපිට නිරූපණය කරන්න වෙන්නේ. එතකොට ඔබ මතක තියාගන්න ඕනේ සිලිඳු මුල් කාලයේ තුලදී අපි දක්වා නවකතාව තුළ බොහොම දරදඬු, බොහොම රෞද්‍ර ක්‍රූර චරිතයක් විදිහට තමයි ක්‍රියාත්මක වෙන්නේ. මොකද හිතන්නකෝ දැන් ආරච්චිගේ නංගිනි කසාද බැන්දෙත්, ආරච්චිගේ නංගි කසාද බඳින්න තරම් සිලිඳු හරි හපණෙක් වුණා. මොකද ආරච්චිගේ පවුලින් විවාහයක් කරගන්න. ඉතින් එදා ඉඳලා ඒ දරුව දෙන්නගේ ලැබීමෙන් පස්සේ මේ දෙගොල් අතර විරසකයක් ආරම්භ වුණා. ඉතින් ඔය කියන කාරණා ටික තමයි අවසානයේදී මේ සිලිඳුගේ පවුල දෙදරලා යන්න හේතුවක් බවට පත් වෙන්නේ. ඊළඟට අපි එන්න ඕනේ.
මට පොඩි වෙලාවක් දෙන්න මාලන් ගුරුතුමා, මේ මතක් වෙනවා මට සිලිඳු එක්තරා අවස්ථාවකදී මේ අවුරුදු දෙකක් යනකම්ම මේ දරුව දෙන්න දිහාවත් බලන කෙනෙක් නෙමෙයි සිලිඳු. ඔව්. ඊට පස්සේ එක දවසක් මේ ඔඩුක්කුවට එනවා පුංචි මැනිකා. ඇවිල්ලා අත් දෙක දෙපැත්තට තියලා මූණ දිහා බලන් ඉන්නවා සිලිඳුගේ. අන්න ඒ වෙලාවේ තමයි මෙච්චර වෙලා ගබඩා කරගෙන හිටපු සෙනෙහස පුපුරලා යන්නේ තමන්ගේ දියණිය කෙරෙහි නේද මේ මලන් ගුරුතුමා? ඔව්. ඇයි ගෙම්බි පෙටිත් තියේ විලා තැරලා ආවේ කියලා එදා සිට තමයි මේ දියණිවරුන් දෙදෙනාට ආදරය කරන්න පටන් ගන්නේ.
තවත් අපේ චරිතයක් මුණ ගැහෙනවා මේකේ. පුංචිරාලගේ චරිතය. පුංචිරාලගේ චරිතය කපටි කමින්, සට කපට ප්‍රයෝග වලින්, නූගත් ගැමියන්ව මංමුලා කරමින්, යంత్ర මන්ත්‍ර හෝනියන් අණවින ගැන, ඒ වගේ තියෙන ආනුභාවය ගැන කියලා මිනිස්සුන්ව බියවද්දලා තමන්ගේ අදහස් ඉටු කරගත්ත චරිතයක් තමයි පුංචිරාලගේ චරිතය. ওই පුංචිරාල තමයි පුතේ ඔබට අදාළ කොටසේ වෙදරාල කියන නමින් එන්නේ. සහ අලුත් ආරච්චි කියන නමින් එන්නේත් ඒ චරිතේම තමයි. එතකොට පුංචිරාල හීමණිකව ඉල්ලීමේ ඒ සිදුවීම් එක්ක තමයි මේ සිලිඳු පවුලත් එක්ක ගැටුම් ඇති කරගන්නේ. ඊට පස්සේ ඔහුගේම යම් යම් ප්‍රකාශන ගම්මු විශ්වාස කරනවා. ඒ ප්‍රකාශන උඩ තමයි හීන් මැනිකට අරවැනි අවාසනාවන්ත තත්වය උදා වෙන්නේ. ඒ විතරක් නෙමෙයි, නවකතාවේ ආරම්භයේ ඉඳලා මේ පුංචිරාලගේ චරිතය නවකතාවේ අවසානයේ දක්වාම දිවෙන චරිතයක්. අන්තිමට ගමේ ආරච්චි බවට පත් වෙන්නෙත් මේ පුංචිරාලගේ චරිතය. ඔව්. අපි ඊළඟට දැන් පුතේ අපි චරිත නිරූපණය ගැන ඔබට යමක් මතක් කළා. පුංචි මැනිකාගේ චරිතය, සිලිඳුගේ චරිතය, ඊළඟට අපේ පුංචි රාලගේ චරිතය. ඊළඟට අපි සාකච්ඡා කරමු ඔබේ පෙළ පොතේ තියෙන තව ප්‍රශ්නයක්. ඒ තමයි බැද්දේ ගම හා එහි වැසියන් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය ඔබට පැහැදිලි කරන්න කියලා තමයි ඊළඟ ප්‍රශ්නෙන් ඔබෙන් බලාපොරොත්තු වෙන්නේ. අපි බලමු බැද්දේ ගමත් එහි වැසියනොත් ක්‍රමයෙන් අභාවයට යන ආකාරය රචකයා කොහොමද නිරූපණය කරලා තියෙන්නේ කියලා. මෙතනදී මුලින් පුතේ සටහන් කරගන්න බැද්දේ ගම ගම විනාශයට යන හැටි. මේක ටිකක් ළමයි පටලව ගන්න දෙයක්. මුලින් ඔබ පැහැදිලි කරන්න ඕනේ බැද්දේ ගම කියන ගම විනාශය කරා යන ආකාරය. ඊළඟට එහි ජීවත් වන වැසියන් විනාශය කරා ගමන් කරන ආකාරය. මුලින් අපි උදාහරණ සපේ ගමු බැද්දේ ගම ගමේ විනාශය සිද්ධ වෙන හැටි. දැන් ඔබට මතකයි සිලිඳු මරණීය දණ්ඩණයට පත්කිරීමෙන් පස්සේ මාසයක් විතර ගියාට පස්සේ ගම නැවතත් ඒ ස්වභාවික තත්වයට ආවා. හැබැයි ඒ දේවල් සිද්ධ වෙනකොට තවත් පැත්තකින් යමක් සිද්ධ වෙනවා. මේ බැද්දේ ගම කියන ගම කුඩා ගමක්. බලන්න ඔයාලගේ 46 වෙනි පිටුවේ මේ කාරණාව බොහොම අපූර්වට පැහැදිලි කරනවා. මේ ගම පුංචි ගමක්, ක්‍රමයෙන් පිරිහී ගොස් අවටින් තෙරපාගෙන එන මහ බැද්දට බත් වී යන කුඩා ගම් වලින් එකකි. අපි කියවනේ මේ ගමේ හිටියේ පවුල් 10යි කියලා. එතකොට දැන් ආරච්චිගේ පවුලත් මේ ගමෙන් පිට වෙලා යන තැනට ඇවිල්ලා තියෙන්නේ. එතකොට ආරච්චිගේ පවුල එතනින් අවසන් වෙනවා. ඒ අවසන් වීමත් එක්ක ආරච්චිගේ ගේ ආක්‍රමණය කරනවා කැලෑව. රචකයා මේක අපූරු භාෂා විලාසයක් යොදා ගන්නවා. අවටින් තෙරපාගෙන එන මහ බැද්දට බත් වී යන. දැන් අපි දන්නවා ගිනි බත් වෙනවා, මුහුදු බත් වෙනවා. ඒ වගේම මේ ගම කැලෑ බත් වෙනවා. ඒක එක උදාහරණයක්. ඊට පස්සේ ආරච්චිගේ මරණයෙන් පස්සේ ආරච්චි හාමිනේ ගම අතහැරලා යන්න තීරණය කළා. ඈ ගම අතහැරලා යනවයි කියන එකෙන් ඊළඟට ගම්මි වෙන කාරණේ තමයි මේ ගමේ උළු සෙවිලි කරලා තිබුණු එකම ගෙදර, ආරච්චිගේ ගෙදර. ආරච්චිගේ ගෙදර අතහැරියා කියන්නේ ගමේ ප්‍රධාන පවුලක් ගම අතහරින. ගමේ ප්‍රධාන පවුලක් ගම අතහැරලා යනවා. ඒ විතරක් නෙමෙයි, මේ ආරච්චිගේ නිවසේ පදිංචියට එන්න කිසිවෙක් හිතුවේ නෑ. ඇයි? අවතාර අඩිකෝඩ වලින් පිරුණුයේ යයිද, අපල ගෙන දෙන අසුබ නිමිති ඇත්තේ යයිද කියලා මිනිස්සු මේ ගෙදර වාසය කරන්න කිසි කෙනෙක් සූදානම් වුණේ නෑ. ඒ තරමටම අර ගම්මුන් තුල තිබිච්ච මිත්‍යා විශ්වාසයන් මේ කෙරෙහි බලපෑම් කළා. ඒ නිසා ආරච්චිගේ ගෙදර කැලෑවටම ඇරුණා. රචකයා මේක අපූර්වට පරිසර වර්ණාවක් එක එකතු කරනවා. බිත්ති අතර කැලය වැඩි ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත් වී. බල මොකක්ද එක තියෙන්නේ. බිත්ති අතර කැලය වැඩි ගෙය ඔබා ගත්තෙන් බිත්ති බිඳ වැටි වහල බිමට පාත් විය. කුඩා රතු උළුගොඩ තනහා වල් පඳුරු වලින් වසා ගත්තේය. බිත්තිවල වරිච්චි කෝටු විශාල පඳුරු බවට වැඩුණේය. ලොකු ගස්ද මතුවන්නට පටන් ගති. තුන්වෙනි වැස්ස අවසානයේදී වත්තයි ගෙයයි කැලෑවයි අතර වෙනසක් නැහැ. මේ විදිහට බැද්දගම කැලෑවට යනවා. අර නැන්චෝ කිව්වා අනාවැකියක් මොකද්ද? තව අවුරුදු 10කින් මේ මුළු ගමම අලින්ට යනවා කියලා. ඒ නැන්චෝ කියපු අනාවැකියත් ඉටු වුණා. ඉතින් පුතේ ඔබ ඒ බැද්දේගම ගම විනාශ වෙන හැටි ඔය නිදර්ශන ඔස්සේ ඔබට පැහැදිලි කරන්න පුළුවන්. ඊළඟට තමයි අපි සාකච්ඡා කරමු ඊළඟට මේ ගමේ වැසියන් අභාවයට යන හැටි. මුලින් ඔබට මං කිව්වේ බැද්දේගම කියන ගම විනාශ වෙන හැටි. ඊළඟට මේක ජීවත් වෙන මිනිස්සු අභාවයට යන හැටි බලන්න. එක පාරකට එක දවසින් එහි තිබුණු ගෙවල් 6න් එකක් නැති විය. 25 දෙනෙක්ෝ පිරිසෙන් 7 දෙනෙක්ම නැති විය. මේ කාලේ හැදුනා ඒ නියං කාලත් එක්ක පරංගි උණ කියන නොයෙක් ආකාරයේ වසංගත රෝග පැතිරෙන්න ගත්තා. ඒ කාල වකවානුත් එක්ක මේ ගමට මහා අසුබ කාලයක් ඊළඟටත් උදා වෙන්නේ. මෙහෙන් සිලිඳු හිරගත වුණා, බබුන් හිරගත වුණා, ආරච්චි මැරුණා, ප්‍රනාන්දු මැරුණා. ගමේ අසුබ කාලය උදා වුණා. දෙන්නේ කිරගෙට ගියා කියන්නේ ආපහු නැවත ගෙදරේනු නෑ. 25 දෙනෙක් වෙච්ච පිරිසෙන් 7 දෙනෙක්ම නැති වුණා. මේ ගම දැන් හොල්මන් අඩිකෝඩ පිරුණු යකුන් අරක්ගත්ත කාලකන්ණි ගමක්. මේ ගම්මුන්ගේ වචනවලින්ම අපිට වෙන්නේ. ළමයින් හා මහල්ලන් නැසී යන්නක් මෙන් ගමත් දැන් නැසී යයි. මේ ගමේ ළමයි නූපදිත්. ගමේ ළමයි උපදින්නේ නැහැ කියලා කියන්නේ ගමට අනාගතයක් නැහැ. ගමය ගෙනියන්න ඊළඟට පරම්පරාවක් එන්නේ නැහැ. එහෙනම් පුතේ ඔබට සටහන් කරගන්න පුළුවන් බැද්දේ ගම ගමත් බැද්දේගම වැසියනොත් විනාශයට යන්නේ කොහොමද කියලා ඔබෙන් ਵਿਚාර ප්‍රශ්නයක් ගොනු කරනකොට ඔබට මේ කාරණා දෙකට උදාහරණ දෙක බැගින් ඉදිරිපත් කරලා මේකට පිළිතුරක් ඔබට ගොනු කරන්න පුළුවන්. ඊළඟට අපිට බැද්දේගම නවකතාවේ තවත් අපිට කාරණාවක් තියෙනවා. මේ බැද්දේගම නවකතාව තුළ භාවිතා කරනවා සජීවී භාෂා රටාවක්. භාවිතා කරනවා. මේ සජීවී භාෂා රටාව ගන්නකොට ඒ කියන්නේ අපි අර මුලිනුත් කිව්වා මේ AP ගුණරත්න මහත්තයා බසට ශූරයෙක්. සිංහල ශබ්දකෝෂයේ කතෘදුරයක් එතුමා දරුවා. එතකොට බැද්දේගම වගේ වනගත පරිසරයක් පසුබිම් කරගත්ත මේ නවකතා එතුමා සිංහලට පරිවර්තනය කරනකොට බොහොම අපෝරු භාෂා රටාවක් තමයි එතුමා යොදාගත්තේ. මෙතුමා භාවිතා කරපු භාෂාව මට සිලුටුයි. ඒ වාංමාලාවත් මට සිලුටුයි. මේ නවකතාවේ ස්වභාවිකත්වයට අතිශයින්ම තුඩු දෙන වාංමාලාවක් තමයි එතුමා යොදාගත්තේ. එතුමා උපයෝගී කරගත්ත සරල, ඍජු, අලංකාර රහිත රචනා විලාසය මේ මුල් කතාවේ රසය උද්දීපනය කරන්න හේතුවක් වේ. ඒ නිසාම බැද්දේගම නවකතාව තුළ සජීවී බස්සහරක් අපි දකිනවා. උදාහරණ විදිහට දාගන්න පුතේ, බිත්ති අතර කැලේ වැඩි ගෙය ඔබා ගත්තෙන්. දැන් කැලේ ඇවිල්ලා ගෙවල් ඔබා ගන්නවා කියලා කියන්නේ. වහල බිමට පාත් වුණා කියන. අවටින් තෙරපගන එනවා. මහ බැද්දට බත් වෙනවා. කර්ලිනා හාමිගේ චරිතය ගැන කියන කොටත් කියනවා, ඇගේ සම ඇටයට ඇලි රැලි වැටි ගියේ කියලා. මේ වගේ අපූර්ව භාෂා රටාවක් බැද්දේකම නවකතාවේ තියෙනවා. මම කැමතියි ධම්මේ ගුරුතුමියගෙන් අහන්න මේකේ අවස්ථාන රූපණියත් බොහොම ප්‍රබලව යොදා ගන්නවා නේද?
ඔව්. දැන් මාලන් මාත්මයා මේ අර කිව්වා වගේ ඒකත් මුද අවස්ථාන රූපණයක් තමයි. අර කැලෑවක් බවට පත්වීම ගම ආරච්චිගේ ගෙදර සම්පූර්ණයෙන්ම කඩන් වැටෙනවා වහලේ පල්ලෙහාට. එතකොට ගම දෙකක් බවට පත් වෙනවා. ගමට මැදට කැලයක් එනවා. ඒක හොඳ අවස්ථාන රූපණයක්. ඔව්.
ගම දෙකඩ වෙනවා.
දෙකඩ වෙනවා. ගම දෙකඩ වෙනවා. ඊළඟට මේකේ හම්බෙන තවත් ප්‍රබල අවස්ථා නිරූපණයක් තමයි අපේ දරුවෝ දන්නවා මේ අවසාන අවස්ථාව. අවසාන අවස්ථාවේදී හොයාගෙන ගියාට පස්සේ පුංචි මණිකා බබුන් හොයාගෙන ගියාට පස්සේ ඒ මූණ දෙන අත්දැකීම. ඇයි ඉන්නවා? අරිනකන් ඉන්නවා. ඉවසීමෙන් ඉන්නවා. අනතුරුව හිරපල්ල කතා කරනවා. ඒ සංවාදයේ තුල ගොඩනගෙන ඒ අවස්ථාව. සංවාදයේ තුල ගොඩනගෙන අවස්ථාව. ඔව්. අපිට එතනක් තියෙන පොඩි මේ ආතතියක් මේ ලැබෙන පිළිතුර මොන වගේද කියලා මුලින් කියන්නේ නැහැ. මැරුණු බව එතෙන්දිත් බලාපොරොත්තු වෙන්නේ මොකද්ද? අර අපි කලින් කියපු සූරා කෑම. මේ මිනිස්සු සූරා කෑමට ලක් වුණා. එක පැත්තකින් පරිසරය, මේ ශුෂ්ක පරිසරය, අනික ඒ මිනිස්සු. ඊළඟ නගරයට ගියත් නගරෙත් එහෙමයි. උඹලඟ සල්ලි තියෙනවද ගෑණී කියලා අහනවා. ඉතින් මේ මිනිස්සුක සත පහක්වත් නැහැ. මේ මොකද මේ පණිවිඩේ දෙන්න? අපි හිතනවා අද විතරයි මේ අල්ලස් ගැනීමේ ලක්ෂණ තිබුණේ කියලා. එදත් තිබුණා. එදත් අසරණ වෙනවා. නේ? ඇයිකිනෝ ඇගේ අසරණ භාවයේ කිව්වට පස්සේ මේ මිනිහා මැරුඹ තව ඉල්ලන්නේ වේලිච්ච කුඹුරට නියඟ. ඔව්, වතුර නෙවෙයි උඹ ඉල්ලන්නේ නියඟ. මොකද මේ ආරංචිය ඇහුවට පස්සේ වැළපෙන ගැහණියක් දැකට වැළපෙන්නේ නැහැ. ඒක හුද්දම ඉතා ප්‍රබල අවස්ථා නිරූපණයක් අපට මේ අවස්ථාවේදී හම්බ වෙනවා. ඊළඟට අර බෙදරාළගෙන් පුංචි ආරච්චිලගෙන් අහනකොට මගේ මිනිහට මොකද උනේ කියලා. ඔය පිළිතුරු දෙන ආකාරය මේ යූරේ අලියට නරි අදිනවා කියලා අනික් කලි නාන් නැතුව ඉන්නවද? උඹ නාකී කරගම නැබැඳගනින් කියලා කියනවා. ඒ අවස්ථාවේදී ඇයට අවශ්‍ය වෙන්නේ නැහැ මේ නැවත විවාහයක් කර ගැනීම. ඇයට ඕන කරන්නේ කෙසේ හෝ තමගේ ස්වාමියා එනතුරු බලා සිටීම. ඊළඟට තවත් අවස්ථාවකදී ඇයට මේ අර කාලය නිර්ණය කරගන්න බැරි වෙනවා. කොච්චර කාලකින් දෙන්නේ? දැන් මේ ගමේ ඉන්න මිනිස්සුන්ගේ නූගත්කම, ඔවුන් කොච්චර සමාජ අනවබෝධයෙන් යුතුව සිටියාද කියන එක කියවෙනවා. ඒ මිනිස්සු රණ්ඩු වෙනවා. කොච්චර කල් යනවාද? කටවාපිය ඉගිල බැන ගන්නවා.
ඒක එතන තියෙනවා නේද? අර මෝඩයා හාර මාසය.
ඔව්.
මොකද කුරක්කන් අනුදා වී
වගේද? ඔව්, රණ්ඩු වෙනවා ඒගොල්ලෝ. ඒ කියන්නේ ඒ නොදැනුවත්කම තමයි එතන කියවෙන්නේ. ඒකත් හොඳ අවස්ථා නිරූපණයක් අපේ දරුවන්ට නියමිත කොටසේදී. ඊළඟට අර කල්ලිනා හාමි මේ කතා කරන්න නැතුව හිටියාම අපේ පුංචි මෙනික හිත හදා ගන්නවා සද්ද නැතුව ඇයත් ඉන්න. මොකද ඇයට තමන්ගේ දුක කියා ගන්නවත් කෙනෙක් නැහැ මේ වෙලාවේ. ඒතර අපිට මැවිල පේනවා. දැන් දරුවනේ මේ අවස්ථා නිරූපණය කියන්නේ ඒ අවස්ථාව කොච්චර සජීවීව කියවන පාඨකයාට දැනෙනවද කියන එක. ඒතර දැනෙන්න කතුවරයා අපේ මාලන් මහත්තයා කිව්වා වගේ පාවිච්චි කර තියෙන භාෂාව තමයි තා ප්‍රබල වෙලා තියෙන්නේ. හරි. එහෙමනම් අපි අදට සමුගන්නවා